ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවිලා යන සතියේ ලෝකයේ මොනවද සිද්ධ වෙන්නේ? ලෝකයේ විවිධ කලාපවල සිදුවන දේවල් විවිධ ස්වරූපෙන් විවිධ රාජ්‍යන්වලට, කියන්නේ අපි මේ ජීවත් වෙන රටවල්වලට, ඒ රටවල්වල ආර්ථිකයට, අපේ ජන ජීවිතයට අවසාන වශයෙන් ළඟා වෙනවා. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් වශයෙන් ලෝකයේ පුරාම වැදගත්ම සිදුවීම් කිහිපය පිළිබඳව දැනුවත් කරලීම උදෙසා ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් අදත් අපි වඩාත්ම ප්‍රකට, ඒ වගේම ප්‍රමුඛ පෙළේ ලෝකයේ සිදුවන සිදුවීම් කිහිපය පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඒ අතරට ශ්‍රී ලංකාව සම්බන්ධවත් බොලිවිඩේ පැත්තෙන් ඇහෙන කතාවකුත් අපිට තියෙනවා. අපි ඒත් එකතු කරගන්නවා අද මේ විශේෂංගයට. සුපුරුදු ලෙසින් තොරතුරු වාර්තා කරන්නට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහසා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලරුක්ෂි.
අපි මුලින්ම අර මේ බොලිවිඩේ පැත්තෙන් ශ්‍රී ලාංකික නිලියක් සම්බන්ධව ඇහෙන කතාව පිළිබඳව ටිකක් අවධානය යොමු කරලා ඉඳිමු. මොකද බොලිවිඩේ කියන්නේ ලෝකයේ විශේෂයෙන් අවධානයට ලක්වන සිනමා කර්මාන්තය පිළිබඳව කතා බහ කරන ප්‍රධානතම ස්ථානයක්. ඒ විතරක් නෙමෙයි, බොලිවිඩේට ගිහිල්ලා නමක් දිනා ගන්න අපහසු කාරණාවක්. නමුත් එය අභියෝගයේ ජයගත්ත ශ්‍රී ලාංකික රූපරාජිනිය මිස් ශ්‍රී ලංකා බවට පත්වුණු ජැක්ලින් ෆර්නැන්ඩිස් දැන් ජනප්‍රිය නිලියක් බොලිවිඩේ. ඇයට මේ මනී ලොන්ඩරින්, එසේත් නොමැතිනම් මේ මූල්‍ය වංචා සම්බන්ධව යම් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. මේක විවිධ ස්වරූපයෙන් නමල් කතා බහ වෙනවා. මෙහි අතුලන්ත තොරතුරු ටිකක් කතා බහ කරමු. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්, ඒ වගේම ඇය ජනප්‍රිය නිලියක්. ඇයට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. මොකක්ද මේ ඇය වටා ගෙතන කතාව?
දිලුක්ෂි, මෙතන ජැක්ලින් ෆර්නැන්ඩස් දැන් ගිය අවුරුද්දේ ඉඳලා ඉන්දියාවේ පවත්වාගෙන යන මුදල් විසුද්ධි කරන නඩුවක සාක්ෂිකාරයෙක් හැටියට නම් කරලා තිබුණා. ඇය සුකේෂ් චන්ද්‍රශේකර් කියන පුද්ගලයා සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණාය. ඒ එක්කම මේ සුකේෂ් චන්ද්‍රශේකර් කියන පුද්ගලයාගෙන් නොයෙකුත් තෑගි භෝග ලබාගත්තයි කියලා චෝදනාවක් එල්ල වෙලා තිබුණා. නමුත් මේ චෝදනා ඇයට ඍජුවම එල්ල වුණාට ඉන්දියාවේ එන්ෆෝස්මන්ට් ඩිරෙක්ටරේට්, එහෙම නැත්නම් මේ මුදල් විසුද්ධිකරණය පිළිබඳ ඒ සොයා බලන කොට්ටාසය ඇයව චූදිතයෙක් හැටියට නම් කරලා තිබුණේ නැහැ. ඇය සාක්ෂිකරුවෙක් හැටියට පමණයි නම් කරලා තිබුණේ. නමුත් පහුගිය සතියේ ප්‍රථම වතාවට ඇය මේ නඩුවේ චූදිතයෙක් හැටියට නම් කරලා තිබුණා සුකේෂ් චන්ද්‍රශේකර් සමග. ඉතින් මෙතනදී ඇයට එල්ල වෙන චෝදනාව තමයි සුකේෂ් චන්ද්රශේකර් කියන පුද්ගලයා ඉන්දියාවේ පුරවැසියන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගත්ත ඒ මුදල් ඒවා විසුද්ධිකරණය කරන්න, එහෙම නැත්නම් ඒ කළු සල්ලි සුද්ධ කරන්න ජැක්ලින් ෆර්නැන්ඩස් සහභාගී වුණා කියලා. ඉතින් මෙතනදී ඒ සුකේෂ් චන්ද්‍රශේකර කියන පුද්ගලයා සාමාන්‍යයෙන් ඉන්දියාවේ මුදල් ක්‍රෝ 210ක් විතර කියලා කියනවා. අති විශාල මුදල් ප්‍රමාණයක් ඒ විදිහට නීති විරෝධීව ලබා ගත්තයි කියලා. ඒකෙන් 10%ක් විතර ජැක්ලින් ෆර්නැන්ඩස්ටත් ලැබුණයි කියලා තමයි චෝදනාව එල්ලවලා තියෙන්නේ. ඉන්දියාවේ එන්ෆෝස්මන්ට් ඩිරෙක්ටරේට් එක මේ අයව චූදිතයෙක් හැටියට නම් කිරීමේදී සඳහන් කරලා තියෙනවා අය මොන වගේ තෑගි භෝගද සුකේෂ් චන්ද්‍රශේකරගෙන් ලබා ගත්තේ කියලා. මෙතනදී අයට ඉන්දියාවේ මුදලෙන් 152ක් වටින අස්සේ, ඒ වගේම 109ක් විතර වටින පූස් පැටියෙක්, ඊට අමතරව ඇයගේ පවුලේ උදවියට ඔස්ට්‍රේලියානු ඩොලර් 26,000ක මුදලකුත්, තවත් ඇයට ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් තෑගි හැටියට ලබා දුන්නයි කියලා. ඊට අමතරව ඇයට වටිනා ස්වර්ණාභරණ, ඒකම මිනි කූපර් වර්ගයේ මෝටර් රථයක්, තවත් ඇයට චිත්‍රපටවල රඟපෑමේදී ඒ ස්ක්‍රිප්ට් ලියන්න ඒ පුද්ගලයන්ට පගාව දෙන්නයි කියලත් චෝදනාවක් එල්ල වෙනවා. ඉතින් මේ විදිහට ඇය සුකේෂ් චන්ද්‍රශේකර නීති විරෝධී ලෙස ලබාගත්තු ඉන්දියානු මුදල් ඒගොල්ල කියන ක්‍රෝ 210ක් විතර කියලා, ඒකෙන් 10%ක් පමණ ජැක්ලින් ෆර්නැන්ඩස්ට තෑගි භෝග හැටියට සහ මුදල් හැටියට ලබා දුන්නයි කියන චෝදනාව දැන් ඇයට එල්ලලා තියෙනවා. ඉතින් මේ අනුව ඇය මේ නඩුවේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් වෙලා තියෙනවා.
අපි ඊළඟට මේ සතිය පුරාම ලෝකයේ කතාබහ වෙන ප්‍රමුඛතම කාරණා අතරින් එකක් විදිහට සැලකෙන ලෝක ප්‍රකට ලේඛක, බ්‍රිතාන්‍ය ජාතික, ඒ වගේම ඉන්දියා සම්භවයක් සහිත සල්මන් රෂ්ඩිට එල්ල වුණු ප්‍රහාරය පිළිබඳව කතාබහ කරමු. ඔහු මේ මුස්ලිම් ලෝකයේ විරෝධතාවට ලක් වෙලා හිටිය ලේඛකයෙක්. විශේෂයෙන්ම සැටනික් වර්සස් කියන ඔහු මේ මුස්ලිම් ඉස්ලාම් ආගමට විරුද්ධව එරෙහිව සංකල්ප ඇතුළත් කරලා ලියපු මේ ග්‍රන්ථය නිසා ඉස්ලාම් ලෝකයේ දැඩි දෝෂ දර්ශනයට ඔහු ලක් වෙලා තිබුණා. ඔහුට මරණීය තර්ජන තිබුණා. කෙසේ හෝ ඔහුට ප්‍රහාරයක් එල්ල කරන්නට හාඩි මතා කියන පුද්ගලයා මේ ඇමරිකාවේදී සමත් වුණා. මොකද සල්මන් රෂ්ඩි ඇමරිකාවේදී යම් දේශනයක් කරන්නට සූදානම් වෙනකොට තමයි ඒ අවස්ථාවට කඩාපැන්න මේ පුද්ගලයා මේ ප්‍රහාරය එල්ල කළ තිබුණේ. දැන් මේක මේ වටින් ගොඩින් ඔබ තොරතුරු දකින්න ඇති අන්තර්ජාතික මාධ්‍ය හරහා මේක ප්‍රචාරය වෙනවා. අමල් මම ටිකක් කතා බහ කරන්න කැමති මේ සල්මන් රෂ්ඩිට විශේෂයෙන්ම මුස්ලිම් ලෝකයෙන් එල්ල වෙලා තිබුණු තර්ජනය. එතකොට මේ ප්‍රහාරය එල්ල කරපු හාඩි මතා කියන මේ පුද්ගලයාගේ පසුබිම සහ ඔහු ප්‍රහාරය එල්ල කරන්නට බලපෑ හැකියයි මේ වෙනකොට හොයාගෙන තියෙන කරුණු මොනවාද කියලා.
ඔව් දිරක්ෂ, මේ හාඩි මතා කියන 24 හැවිරිදි තරුණයා ඔහු ලෙබනන් ජාතික සම්භවයක් තියෙන ඇමරිකානු පුරවැසියෙක්. ඔහු මවත් සමග නිව්යෝර්ක් නගරේ නිව්යෝර්ක් නුවර ජීවත් වෙනවායි කියලායි වාර්තා වෙන්නේ. මෑතකදී ඔහු ලෙබනන් වලට ගමන් කළ තියෙනවා ඔහුගේ පියා හමු වීමට. ඒ පියා හමු වෙලා නැවතත් ඇමරිකාවට පැමිණීමෙන් පසුව ඔහු බොහෝ වෙලාවට අන්තවාදී අදහස් ඇති කරගත්තයි කියලා තමයි ඔහුගේ මව සඳහන් කරන්නේ. නමුත් මෙතනදී මේ හාදි මතා කියන තරුණයා සල්මන් රෂ්ඩිගේ ග්‍රන්ථය එය හදාරපු බවක්වත් දැනගන්නට නෑ. ඒ පොතෙන් පිටු කිහිපයක් ඔහු කියවලා තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකම ඔහු සල්මන් රෂ්ඩි නරක පුද්ගලයෙක් හැටියට විශ්වාස කළයි කියලත් සඳහන් වෙනවා. ඉතින් මේ පුද්ගලයා දිලුක්ෂි ඊයේ වෙනකොට නිව්යෝර්ක් නුවර උසාවියකට ඉදිරිපත් කළ තිබුණා. මේ උසාවියට ඉදිරිපත් කිරීමේදී ඔහු සල්මන් රෂ්ඩි ඝාතනය කිරීමට උත්සාහ කිරීම කියන ඒ චෝදනාවට නිවැරදිකරු හැටියට ප්‍රකාශ කරා. ඔහු වෙනුවෙන් නීතිකින් අප ඉල්ලලා තිබුණා. නමුත් ඔහුට මේ අවස්ථාවේදී අප ප්‍රතික්ෂේප වුණා. ඔහු ඇත්තටම මේ ප්‍රහාරය එල්ල කිරීමට ඔහුව දිරිගන්වාද එහෙම නැත්නම් වෙන කවුරුත් මේක පිටිපස්ස ඉන්නවද කියන කාරණාව පිළිබඳ ඇමරිකානු බලධාරීන් මේ වෙනකොට බලමින් ඉන්නවා. ඒ එක්කම ඉරානය මේ පිළිබඳ ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකද සල්මන් රෂ්ඩිට විරුද්ධව ෆත්වාවක් එහෙම නැත්නම් ඔහුට මරණ දණ්ඩනයක් නියම වෙන්නේ 1989. එවකට ඉරානයේ හිටපු ආගමික නායක අයතොල්ලා රොහොල්ලා කුමේනි තමයි මේ මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී සල්මන් රෂ්ඩිට මේ පිහි ඇනුමත් එක්කලා ඉරානය ඒ පිළිබඳ ප්‍රකාශයක් කළා තියෙනවා. ඔවුන් කියන්නේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම රෂ්ඩිම ලබාගත යුතුයි කියලා. ඔහු ඉස්ලාම් ධර්මයට කරපු අපහාසය නිසා තමයි මේ විදිහට ඔහුට ප්‍රහාරයක්කට මුහුණ දෙන්නට සිද්ධ වුණේ කියලා. ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයාව හෙළා දැකීමක් ඉරානයේ සිද්ධ කරන්නේ නැහැ. නමුත් සම්පූර්ණ වගකීම රෂ්ඩිම බාරගත යුතුයි කියලා. ඉතින් මේකට ඇමරිකාව ප්‍රතිචාර දක්වලා ප්‍රකාශ කළා තියෙනවා. මේ ඉරානයේ එවැනි ප්‍රකාශයක් තරයේ ප්‍රතික්ෂේප කරනවා, ඒ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවායි කියලා. ඉරානයේ මෙවැනි ප්‍රකාශයක් කිරීම තුළින් මෙවැනි ප්‍රහාර එල්ල කිරීමට ඒක අනුබලදීමක් හැටියටත් ඔවුන් දකිනවායි කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඇමරිකාව බලධාරීන් තවමත් පරීක්ෂණ සිද්ධ කරගෙන යනවා. මේ ප්‍රහාරය පිටිපස්සේ මේ පුද්ගලයා හාදී මතා පමණක්ද එහෙම නැත්නම් පුද්ගලයන් හෝ කණ්ඩායමක් මේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නවද කියන කාරණාවත් මේ වෙනකොට පරීක්ෂණයට ලක්වමින් පවතිනවා.
ඔව්, දැන් අපිට මේ වෙනකොට වාර්තා වෙනවා සල්මන් රෂ්ඩි ප්‍රකෘති තත්වයට පත්වෙමින් සිටිනවා කියලා ප්‍රතිකාර ලැබමින් ඔහු හිටියා පසුගිය දින කිහිපය තුළ. ශ්වසන ආධාරක මත සිටිය ඔහු දැන් ශ්වසන ආධාරක වලින් මිදිලා ප්‍රකෘති තත්වයට පත්වෙමින් තියෙනවා කියලා තමයි අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මේ වෙනකොට සඳහන් කරමින් තියෙන්නේ. අපි මීළඟට අවධානයට ලක් කරමු තායිවානයේ පැත්තේ තොරතුරු පිළිබඳව. ඔබ දන්නවා මීට කලින් තායිවානයේ පිළිබඳව බහුල ලෙසින් ලෝකයේම කතා බහ කළා, අවධානයට ලක් කළා. මොකද මේ ඇමරිකානු කතානායික නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයත් එක්ක චීනය කෝපයට පත්වීම පිළිබඳව චීනය තර්ජනය කළා එන්න එපා කියලා. නමුත් නැන්සි පොලෝසි කිව කොහොම හරි මේ සංචාරය කරනවා කියලා. ඉතින් ඇය ගියා අවට කලාපීය රටවල් වලටත් ඇය සංචාරය කළා. තායිවානය තමන්ගේ පාලන කලාපයට අයත් බල ප්‍රදේශයක්. ඒ නිසා තමන්ගේ පාලනයට අතපුවන්න එන්න එපා කියලා තමයි චීනය ඇමරිකාවට කිව්වේ. කොහොමරි නැන්සි පොලෝසිගේ සංචාරයේ සිද්ධ වුණා ඒට විරෝධතාවක් දැක්වීම විදිහට චීනය තායිවාන මුහුදු අවට කලාපයේ යුද අභ්‍යාසවල නියලුණා. යම් කිසි වූ තර්ජනාත්මක යුද අභ්‍යාසයක් විදිහට තමයි මේක සැලකුවේ. මේ සතිය වෙනකොට වාර්තා වෙන තායිවානයේ ඊට ප්‍රතික්‍රියා දක්වනවා කියලා. තායිවානයේ ප්‍රතික්‍රියාව සහ චීනයේ ඊට දක්වපු ප්‍රතිචාරය මොකක්ද?
ඔව් දිලුක්ෂ, දැන් චීනය ඔවුන්ගේ යුද අභ්‍යාස තිබුණේ තායිවානය ආක්‍රමණය කිරීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන දේ අත්හදා බැලීමට. ඉතින් ඒකට ප්‍රතිචාර හැටියට මේ වෙනකොට තායිවානය ඔවුනුත් යුද අභ්‍යාසයක් පැවැත්තුවා. මේ යුද අභ්‍යාසයේ ප්‍රධානම අංගය වුණේ ඔවුන් සතුව තියෙන අලුත්ම F-16V කියන ප්‍රහාරක ගුවන් යානය. ඒ ගුවන් යානය භාවිතා කරමින් තමයි මේ යුද අභ්‍යාසය පැවැත්වේ. ඒ අභ්‍යාසයේ අරමුණ වුණේ තායිවානය ආක්‍රමණය කරොත් ඒ ආක්‍රමණය කරන අවස්ථාවේදී ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඒ අභ්‍යාසය. ඉතින් මෙතනදී මේ F-16V කියන ගුවන් යාන හයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ගුවන් යාන හයෙන් ගුවන් යාන දෙකකට ඔවුන් නැව් වලට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මිසයිල්, මේ ජීව මිසයිල් සවි කරලා තමයි මේ අභ්‍යාසය පැවැත්වේ. ඉතින් තායිවානය ප්‍රකාශ කරනවා ඕනෑම අවස්ථාවක චීනය ඔවුන් ආක්‍රමණය කරන්න පුළුවන්, ඒ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් දැඩි සූදානමකින් පසුවිය යුතුයි කියලා. යම් කිසි විදියකට චීනය ඔවුන්ට තර්ජනයක් කළොත් ඒකට ඔවුන් සූදානමින් ඉන්නවා කියන පණිවිඩය ලබා දීමට තමයි මේ විදියට මේ අලුත්ම යුද අභ්‍යාසය තායිවානය විසින් කළේ.
ඊළඟට මේ වගේ මේ යුදමය කලාපයක් වෙන යුක්‍රේනය අවට කලාපය සහ රුසියාවේ යුක්‍රේනයේ අතර තියෙන මේ සටන් තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. දැන් අලුත්ම තත්ත්වයේ විදිහට වාර්තා වන්නේ යුක්‍රේනයේ තියෙන මේ න්‍යෂ්ටික බලාගාරයේ ජබරුෂියා කියන මේ න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගත්තා යවට කලාපය සහ බලාගාරය රුසියන් හමුදාව විසින්. දැන් ඔවුන් එහි සිට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනවා යුක්‍රේන හමුදාවට. ඉතින් මේ තත්ත්වය මේ න්‍යෂ්ටික බලාගාරයට තර්ජනයක් කියලා තමයි අන්තර්ජාතිකව මේ විශාල මැදිහත්වීමක් දැන් කරන්නේ මේ සටන් නවත්තන්න, මේ ජබරුෂියා කියන මේ න්‍යෂ්ටික බලාගාරය යවට කලාපයේ සිට සිදු කරන සටන් නවත්තන්න කියලා තමයි දැන් මේ බලපෑම තියෙන්නේ. දැන් මේ වෙනකොට අපි දකිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවා මේ සංචාරයක නියැලී සිටිනවා යුක්‍රේනයේ මේ දවස්වල. ඒ පැත්තේ තොරතුරු මොනවද අමල් මේ වෙනකොට?
ඔව් දිලුක්ෂි, මේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් යුක්‍රේනයට ගමන් කරලා යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි සමග සාකච්ඡාවක් පැවැත්වෙන අවස්ථාවේදී තමයි මේ විදිහට යුක්‍රේනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කරන්නේ මේ සපරෝෂියා ප්‍රදේශයේ පිහිටා තියෙන න්‍යෂ්ටික බලාගාරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වැඩපිළිවෙලක් දියත් කරන්න කියලා. මොකද මේ සපරෝෂියා කියන න්‍යෂ්ටික බලාගාරය තමයි යුරෝපයේ තියෙන විශාලතම න්‍යෂ්ටික විදුලි උත්පාදන කරන ස්ථානය. ඉතින් යම් කිසි විදිහකින් මේ සපරෝෂියා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකේ බලපෑම යුක්‍රේනයට පමණක් නෙවෙයි මුළු යුරෝපයටම ඒක බලපාන්න පුළුවන්. ඒ න්‍යෂ්ටික යම් කිසි කාන්දුවීමක් ඇති වුණොත් ඒ තියෙන බලපෑම නිසා ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රශ්නයට අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කළා තියෙනවා. යුරෝපා සංගමයත් මේ අවස්ථාවේදී රුසියාවත් යුක්‍රේනයත් ඒ දෙපාර්ශ්වයම සමග සාකච්ඡා පවත්වමින් ඉන්නවා කොහොමද මේ ප්‍රදේශයේ යුද මුක්ත කලාපයක් කරන්න කියලා. නමුත් දිගින් දිගටම දෙපාර්ශ්වයම එකිනෙකාට දැන් චෝදනා එල්ල කරගමින් තිබෙනවා. දෙපාර්ශ්වයම කියනවා අනිත් පාර්ශ්වය විසින් මේ සපරෝෂියා ප්‍රදේශයට දිගින් දිගටම මිසයිල් ප්‍රහාර එල්ල කරනවා කියලා. ඉතින් ඒ අනුව තමයි විශාල න්‍යෂ්ටික අනතුරක් යුරෝපයේ ඇතිවීමට තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි කියන කාරණා මතුවලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පිළිබඳ ඒ අනතුරු ඇඟීම කළා තියෙනවා. ඊට අමතරව යුරෝපා සංගමයත් මේ වෙනකොට උත්සාහය ගනිමින් තියෙනවා මේ දෙපාර්ශ්වයෙන් සමග සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවයක් ඇති කරගන්න. නමුත් දිගින් දිගටම ඒ ප්‍රදේශයේ අවට ප්‍රහාර එළවෙන බව තමයි වාර්තා වෙන්නේ.
දැන් මේ යුරෝපා කරේ තවත් මේ අර්බුදකාරී වාතාවරණයක් මේක යුද්ධයක් දක්වා දිගෑදෙයිද කියන යම් බයක් මතුවලා තියෙනවා සර්බියාව පැත්තෙන්. අපි දන්නවා මේ යුක්‍රේනය, සර්බියාව, රුසියාව, චෙච්නියාව මේ ඔක්කොම මේ අවට කලාපීය රටවල්. දැන් සර්බියාව සහ කොසෝවෝ රාජ්‍ය අතර තමයි මේ ගැටුම් උත්සන්න වෙමින් පවතින්නේ දේශ සීමා අර්බුදයක් සම්බන්ධයෙන්. අමල් අපි දන්නවා මේ සර්බියාවේම කොටසක් තමයි කොසෝවෝ රාජ්‍ය විදිහට කැඩිලා ගිය වසර 2008 දී. දැන් මේ දේශ සීමාව සම්බන්ධව කොසෝවෝ රාජ්‍යත් සර්බියාවත් අතර ක්‍රමක්‍රමයෙන් උත්සන්න වෙමින් තියෙන මේ උණුසුම් වාතාවරණය සහ එයට බලපාපු මේ රාජ්‍යන් දෙකේ වෙන්වීමේ අතීත කතාවත් ටිකක් කතා බහ කළාම මේ අලුත් තත්ත්වය පිළිබඳව ඔබෙන් තොරතුරු විමසා දැනගන්න කැමතියි මම අමල්.
දිලුක්ෂි, කොසෝවෝ ලිබරේෂන් ආමි කියලා සංවිධානයක් 1996 බිහි වෙලා ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරලා පසුව 2008 වෙනකොට ඔවුන්ගේ ඒ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. මේ කොසෝවෝ රාජ්‍යයේ සුළුතරයක් ඉන්නවා සර්බියානු සම්භවයක් තියෙන පුද්ගලයන් 50,000ක් විතර. ඉතින් දැන් අලුත්ම අර්බුදය ඇති වෙලා තියෙන්නේ මේ කොසෝවෝ රාජ්‍යයේ සර්බියාව දේශසීමාව ආසන්නේ ඒ සිටින 50,000ක විතර සර්බියානු සම්බන්ධයක් තියෙන පුද්ගලයන්ට කොසෝ රාජ්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් දැනට පාවිච්චි කරන හැඳුනුම්පත් සහ ඔවුන්ගේ වාහනවල පාවිච්චි කරන නම්බර තහඩු ඒවා කොසෝ රාජ්‍යයෙන් ලබා දුන්න ඒවා විය යුතුයි කියලා. ඉතින් මේ හැඳුනුම්පත් ඒ එකම මෝටර වාහනවල තියෙන අංක තහඩු සම්බන්ධයෙන් ඇතිවෙච්ච අර්බුදයක් නිසා තමයි දැන් මේ රටවල් දෙක අතර අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා මේක බොහෝ දුරට යුද්ධයක් බවට පත්වෙන්න තියෙන හැකියාව ඇති වෙලා තියෙන නිසා යුරෝපා සංගමය දැන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා වටකීපයක් පවත්වලා තියෙනවා. මේ දැනට තිබිච්ච සාකච්ඡා අසාර්ථක වෙලා තියෙනවා. නමුත් යුරෝපා සංගමය උත්සාහ කරනවා නැවතත් මේ දෙපිරිස ගෙනල්ලා එකගතාවයක් ඇති කරගන්න, දැනට ඇති වෙලා තියෙන මේ දේශසීමා අර්බුදය විසඳන්න. මොකද මේ ප්‍රශ්නය තව උග්‍ර වුණොත් නැගෙනහිර යුරෝපයේ තවත් යුදමය තත්ත්වයකට ඇති පිවිසීමේ හැකියාව තියෙන ඒ වැළැක්වීම සඳහා මේ වෙනකොට යුරෝපා සංගමයේ කොසෝව රාජ්‍යයත් ඒ වගේම සර්බියාවේ නායකයනුත් ඒ දෙපළම මේ වෙනකොට වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරලා තවත් සාකච්ඡා අලුත් සාකච්ඡා වටයක් පැවැත්වීමටත් නියමිතයි.
ඔව්, අපිට ආරංචි වෙනවා සර්බියාවේ ජනාධිපති සහ කොසෝව රාජ්‍යයේ අගමැතිවරයා අතර සාකච්ඡා බ්‍රසල්ස් නුවරදී පැවැත්වුණා කියලා. ඒවා අසාර්ථකුණා කියලා තමයි මේ වෙනකොට තොරතුරු වාර්තා වෙන්නේ. අපි බලමු මේ උද්ගත වෙමින් පවතින තත්වයෙහි අලුත් තොරතුරු ලබන සතියේ අපේ මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනින්. ලෝකයේ විවිධ කලාපවල උද්ගත වෙමින් පවතින විවිධ අර්බුදකාරී වාතාවරණ සහ දේශපාලනික වශයෙන් වැදගත් වන තොරතුරු එකට සමුච්චයක් විදිහට ගෙනීමයි අපේ පරමාර්ථය මේ කිටි විශේෂංගය හරහා. එයට මෙවරත් සහයෝගීතාව ලබා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපගේ ස්තුතිය. අමල්, අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන් දිලුෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.